ගරු ප්‍රේමලාල් ජයසේකර ඇමතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක්.
ගරු මුලාසනාතු ඇමතුමනි, අද අපේ අමාත්‍යාංශයේ වරායහා නාවික වගේම ගුවන් සේවා අමාත්‍යාංශයත් ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේත් වැසීසී අවස්ථාවේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ උතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අද අපේ රටේ ආර්ථිකයට සුජුවම බලපාන ප්‍රධාන අංශ දෙකක් හැටියට තමයි වරායත් ඒ වගේම ගුවන් තොටුපළ එහෙම නැත්නම් වරාහා ගුවන් සේවා තුලින් විශාල සේවයක් අපේ රටේ එහෙම නැත්නම් අපේ භාණ්ඩාගාරයට විශාල සේවාවක් සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂ ආර්ථිකය දියුණුවක් ලබා ගන්න අපට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් එතෙන්දී මම විශේෂයෙන් මතක් කරනවා අතිගෞරව ජනාධිපතිතුමා ගිය වර්ෂයේදීට වඩා කොමත් මිලියන 7075ක් මේ වර්ෂයේ 2024 ලබන වර්ෂය සඳහා අපිට ලබා දෙන්න කටයුතු කරලා තියෙන පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගිය වර්ෂයේ සඳහා බලනකොට මේ වර්ෂයේදී මිලියන 3000ක පමණ වැඩිවීමක් මම හිතන්නේ මේ අයවැයදී අපිට පේනවා. ඉතින් ඒ නිසා අපි 100%ක් නිවැරදිව මේ කොළඹ වරාය ඒ වගේම අනිකුත් වරායවන් ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු ඉදිරියේදී කිරීම සඳහා අපි මම හිතන්නේ අපේ අමාත්‍යාංශය මැදිහත් වෙලා කටයුතු කරනවා. ඒ වගේම රටට බරක් නොදී රටේ ආර්ථිකයට බරක් නොවි අපේ අමාත්‍යාංශය හරහා මේ සියලු සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන්නේ කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ අපේ ඇමතුමා ඒ සඳහා විශාල කැපවීමක් කරනවා. වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ කාරණා තමයි නගෙනහිර නවෝදය වැඩසටහන යටතේ මගේ විෂයපතයට යටතේ ඔළුවිල් වරාය තියෙනවා. ඔළුවිල් වරාය පහුගිය කාලේ වසර 10ක පමණ කාලෙ මම හිතන්නේ පාවිච්චි නොගෙන එහෙම නැත්තා වසා දමා තිබුණා. ඊයින් අනතුරුව අපි කොටසක් ලබා දුන්නා පහුගිය කාලය තුලදී දීවර අමාත්‍යාංශය හරහා මසුන් ඇල්ලීම සඳහා දීවර වරායක් හැටියට. ඉතින් කොටසක් අපි තියාගෙන ඉන්නවා. අපිට මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් පවතිනවා මේ වරාය වැඩි දියුණු කරලා ගන්න. ඉතින් මේ වරාය යටතේ අපිට විශාල සංවර්ධනයක් කිරීම සඳහා අපි කොරියන් සමාගම් කීපයක් සමග සාකච්ඡා කළ ගරු ඇමතුමාත් අපි සියලු දෙනා එකතු වෙලා කතා කළා. එතෙන්දී 100%ක් ඩොනේෂන් එකක් හැටියට එහෙම උපයෝගී කරගෙන සම්පූර්ණ වශයෙන් සමස්ත වරාය නැවත සක්‍රිය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේවා කෙරේද නොකෙරේද කියන එක වෙනම දෙයක්. නමුත් අපි උපරිම උත්සාහ කරනවා මේ කොහොම හරි මේ වරාය ඉදිකරමින් කටයුතු කරන්න. මොකද පහුගිය කාලේ මේ හරියට සත්‍යතා වාර්තා නොගෙන කටයුතු කරපු නිසා තමයි මෙතන විශාල පාඩුවක් සිද්ධ වෙලා තියෙන්නේ මොන ආණ්ඩුවේ හෝ. ඒ නිසා අපි මේ සඳහා මම කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 100ක් සහ දෙවනාදීරේදී ඇමරිකන් ඩොලර් මිලියන 200ක් වශයෙන් යෙදවීමට කැමැත්ත පළ කරලා තියෙන මේ සමාගම් එසේම ඔළුවිල් වරාය කේන්ද්‍ර කරගෙන මේ මධ්‍යම සහ විශාල පරිමාණයේ බෝට්ටු නිෂ්පාදන කම්මල පීටිමුද ඒගොල්ලෝ කතා කරලා තියෙනවා. ඒ වගේම ඒ තුලින් අපිට විශාල රැකියා ප්‍රමාණයක් ඒ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ බෝට්ටු නිෂ්පාදනයේ වගේම එයාගේ බලාපොරොත්තුවක් තියෙනවා. අද අපේ රටේ භාවිතයට ගන්නෙ නැති මාළු ටින් කරලා ඒවා අපනයන කිරීමේ වැඩ පිළික් ක්‍රියාත්මක කරන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අපිට මම හිතනවා ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට දීවර ජනතාවට විශාල සෙතක් සැලසෙනවා. ඒ අයට ඒ මාළු වැඩි මිලට අලෙවි කිරීමේ හැකියාවක් ඒ තුලින් ඇති වෙනවා කියන එක විශේෂයෙන් මතක් කරනවා. වගේම මේ ඔළුවිල් වරායේ ගොඩබිම ප්‍රයෝගික කරගෙන අපි සෝලා සූර්ය විදුලි බලාගාර පීටුමිට කටයුතු කරන යෝජනා කරලා තියෙනවා. ඒ සාර්ථක වුණොත් අපිට පුළුවන් අඩු මුදලට විදුලිය ලබා දෙන්නත් විදුලි බල මණ්ඩලයට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. වගේම සිසුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයකටත් ඒ අය එකඟ වෙලා තියෙනවා. මොකද එහෙම වුණොත් අපිට කොරියන් භාෂාව හදාරලා ඒ අයගේ පුහුණුව ලබා දුන්නට පස්සේ ක්‍රමවේදයක් සකස් කරලා ඒ අය කොරියන් රැකියා සඳහා යවන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ වැඩ කටයුතු රාශියකට එකඟතාවය පළ වෙලා තියෙනවා. ඉදිරියේදී අපි හිතනවා ඒ සාර්ථක කරගන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා. වගේම ලංකාවේ හොඳම ස්වභාවික වරායක් වන ත්‍රිකුණාමල වරාය බව විශේෂයෙන් කියන්න ඕනි. මෙම කාර්යයේදී අපේ ගරු ඇමතුමා ඊයේ දිනේදී අමාත්‍යාංශයේ අපි ගිවිසුමක් අත්සන් කරා බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පොහොර ලබා දීම පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු කරන. මේ වගේ දශක ගණනාවක් පුරා රටේ පවතින ප්‍රධානම ගැටලුවක් වන ගොවියාගේ පොහොර ගැටලුව සඳහා තිත තැබීමට අදාළ පළමු පියවර ඊයේ දිනම ගත්තා. වගේම ඉදිරියේදී මේ තුලින් ලැට්විය එමෙලද යුරෝපීය ආයෝජකයන් සහ ශ්‍රී ලංකාවේ සවුත් ඒෂියා ෆර්ටිලයිසර් ආයතන සමග එක්ව ත්‍රිකුණමල වරාය ආසිත ශ්‍රී ලංකා පොස්ෆේට් නිධිය ප්‍රයෝගික කරගනිමින් අපි බලාපොරොත්තු වෙනවා පොහොර අදියර කීපයකට නිෂ්පාදනය කිරීමේ සඳහා නවීන කර්මාශාලා ආරම්භ කිරීම. වගේ මේ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 670ක පමණ මුදලක් වැය වෙනවා. වගේම ප්‍රථම අදියරේදී ඇමරිකන් ඩොලර් මිලියන 30කුත් යෙදවීමට කටයුතු කරගෙන ඊට පසු අදියරවලදී ඩොලර් මිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් ආයෝජනය කිරීමට එය අය බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා මේ කාර්ය සිදු වුණොත් 30%ක් පමණ මේ අපේ රටේ පොහොර ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්කම ලැබෙනවා. 70%ක් හැබැයි අපි අපනයන එකයි. ඒ තුලින් අපිට විශාල විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන්කම නැවත ඩොලර් හිඟයට විසඳුමක් ඇටියට මේ කාර්ය ඉෂ්ට කළොත් මම හිතනවා තේ රබර් පොල් වැනි කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කරන පොහොර කාබනික රසායනික සහ නැනෝ පොහොර නිෂ්පාදනය කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ වරායට අදාළ ඒ ඉඩම් සම්බන්ධ කරගැනීම තමයි අපි මේ කාර්යභාරය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම KK's වරාය විශේෂයෙන් මතක් වෙන කංකසන්තුරේ වරාය පෞගිය 2016 වෙන විට ඒ ඇස්තමේන්තුව තිබුණා ඩොලර් මිලියන 45.25. නමුත් 2022 වෙනකොට ඒ මිලියන 61.5ක් දක්වා වැඩිවීමක් වෙලා තියෙනවා. දැන් මම හිතන්නේ 2023-24 වෙනකොට ඒක තවත් වැඩි වෙයි. මොකද මේ එක්සිම් බැංක් එක සමග තමයි අපි ඒ ගිසුම් ගත වෙලා මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ හිටියේ. නමුත් අද ආයෝජකින් නැති නිසා යම් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම මේ සැලසුම් සහ උපදේශන කටයුතු සඳහා 75% පමණ වැඩ අවසන් කළා. ඒ අයට මිලියන 198ක් පමණ මුදල් ගෙවලා තියෙනවා, තවත් ගෙවන්න තියෙනවා. ඒ නිසා කංකසන්තුර වරාය සංවර්ධනය කළොත් මම හිතනවා ඉන්දියාවත් අපේ ලංකාවත් අතර ලොකු සම්බන්ධතාවයක් ඇති කරගන්න අපට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ මෑතකදී ගරු ඇමතුමාගේ මූලිකත්වයෙන් පෙරිය සර්විස් එකක්, එහෙම නැත්නම් පැසෙන්ජර් නෞකාවක්, සාමාන්‍ය කුඩා නෞකා, එහෙම නැත්නම් බෝට්ටුවක් ආරම්භ කරන්න කටයුතු කළා. ඒ තුලින් අපි බලාපොරොත්තු වුණා ඉන්දියාවත් එහෙම නැත්නම් ලංකාවත් අතර ජනතාවට ගමන් කිරීමේ පහසුව, වගේම එයාගේ බාණ්ඩ ඉන්දියාවේ බාණ්ඩ මේ රටට ගෙන ඒමටත්, මේ රටේ බාණ්ඩ ඉන්දියාව කරා ගෙන යාමටත් ඒ තුලින් හැකියාව ලැබෙනවා. මම හිතන්නේ වරකට කිලෝ 100ක් පමණ එකයකට ගෙනියන්න පුළුවන්. එයින් අපි 40ක් නිදහස් කරලා තියෙනවා අපිට ඒ ගෙවන මුදලට. ඒ නිසා අපි මේ වරායේ කංකසන්තුරේ වරායේ සංවර්ධනය කළොත් මම හිතනවා අපිට ලොකු ගමනක් ඉදිරියට යන්න පුළුවන්කම ලැබේ. අපේ උතුරු නැගෙනහිර ප්‍රාන්තයේ සංවර්ධනය කරගන්න. ඒ වගේම තවත් මතක් කරන යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගැන අපේ මන්ත්‍රීතුමා කිව්වා. ඒ වගේම මඩකලපු ගුවන්තොටුපළ ගැන කිව්වා. ඉතින් මේවා සියල්ලම එකවර කරන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා පහුගිය කාලේ ඔය කියපු මන්ත්‍රීතුමාලාගේ කණ්ඩායම් සමහර අය තමයි යුද්ධයේ ඇති වුණේ. ඒ යුද්ධයට මුහුණ දීලා පහුගිය කාලේ රට නිදහස් කරගත්තා. ඒ වෙනකොට පලාලි ගුවන්තොටුපළ ගහන එකට ලක් කරගෙන තුනේ LDT සංවිධානය. නමුත් අපිට පුළුවන්කම ලැබුණා අද ඒ ගුවන්තොටුපළක් බවට පත් කළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් බවට පත් කළා. ඒතර කිලෝ මේකේ කණවේක මීටර 400ක් තව දීර්ඝ කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒකට ඉඩම් අත්පත් කරගන්න මූලික කටයුතු මම හිතන්නේ මේ වෙනකොට කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී මේ ගුවන්තොටුපළ 320 ගුවන් යාන ගොඩබැස්වීමට කටයුතු කරොත් අපිට ජාත්‍යන්තර වශයෙන් මේ ගුවන්තොටුපළ උතුරු නැගෙනහිර පළාතේ ජනතාවට විශාල වශයෙන් වටිනවා. මොකද නැත්තම් ඒ අය කොළඹට ඇහිලා තමයි, කොළඹින් එහෙම නැත්තම් මත්තලට ඇහිලා තමයි ඉන්දියාවට වෙනත් රටකට හරි යනවනේ යන්නේ. ඉතින් ඒ විතර බලනකොට ප්‍රවාහන පාසුකම් බලනකොට ඒ ප්‍රවාහන පාසුකම් තමයි වැය වෙන මුදල, විශාල මුදලක් වැය වෙනවා. ඉතින් ඒ නිසා මෙතනින් කෙලින්ම යන්න පුළුවන්කමක් තියෙනවා. ඒතරත් මුදලක්, විශාල මුදලක් ඉතුරු වෙනවා. ඒ වගේම එයාට පහසුවක් ලැබෙනවා. මොකද මම හිතන්නේ යාපනයේ ඉඳන් එන්න පැය 6ක්වත් 5ක්වත් 6ක්වත් යනවා කොළඹට. ඉතින් ඒ නිසා අද සංචාර කර්මාන්තය දිනු කරන්න පුළුවන්කම ලැබෙනවා. මොකද අපි උතුරු නැගෙනහිර කුවාම අද අරුගම්බේ, ඒ වගේම පාසිකුඩා, කල්කුඩා, එම යාපනයේ මම හිතන්නේ සිද්ධාස්ථාන ගණනාවක් තියෙනවා වැඳ පුදා ගන්න බලන්න. ඉතින් වගේ ස්ථානවලට යන්න පහසුවෙන් පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා රටක් හැටියට මේ රට සංවර්ධනය වෙන්න නම් රටේ අනිවාර්යෙන් වරාය
මුතු වර්තාව විනාඩි 3 කාලයක් තියෙනවා.
සියල්ලම සංවර්ධනය විය යුතුයි. ඒ වගේම මම මතක් කරන්න ඕනේ කාරණයක්, අපේ අමාත්‍යාංශයේ යටතේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයත්, ඒ වගේම ආයතන ගණනාවක් තියෙනවා, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජයා කන්ටේනර් ටර්මිනල් සමාගම, ශ්‍රී ලංකා වරාය කල්මනා කරන උපදේශක සේවා සමාගම වගේ සීමා සහිත නැව සමාගම සිවිල් ගුවන් සේවා අධිකාරිය වගේ ගුවන්තොට 11 ගුවන් සේවා පෞද්ගලික සමාගම සීමා සහිත ශ්‍රී ලංකා න්‍යායලයින් වගේ සීමා ශ්‍රී ලංකන් කේටරින් ඉතින් මේ ආයතන විශාල ප්‍රමාණයක් එක්ක ඉදිරියේදී මේ වරායත් එවැගේම ගුවන්තොට 11 සංවර්ධනය කිරීම තමයි අපේ මූලික අරමුණ වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනි කාරණයක් තමයි මහපොළ ගැන අපේ මන්ත්‍රීතුමා කතා කළා. ඇත්තෙම මහපොළ කියන්නේ තාමත් වැදගත් කාර්යයක්. අපි මේ වෙනකොට මහපොළ සමුද්‍රීය අකඩමිය යටතේ පුහුණු වීම් ගණනාවක් ලබ්ශාල ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඒ වගේ වරාය සේවකයන්ගේ දැනුම වැඩි කිරීම සහ වරාය භාවිතා කරන අයට පුහුණු පාසුකම් සැපයීම ඒ වගේම මේ තුල පාඨමාලා විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේ මෙහි පවතින වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා ෘචිකත්වය දක්වන දේශ විදේශ සිසුවන්ට අපිට පුහුණු ලබා දීමට හැකියාව තියෙනවා. ඒ වගේම වෙළඳ නාවික පුහුණු කිරීමේ වැඩසටහන්ද මේ තුල ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම මේ වන විට සිසුන් 10274 පුහුණු කර ඇති අතර රුපියල් මිලියන 91.4ක් ආදායම් ගැනීමට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දරු ඇමතුමා අද වරායේ වගේම ගුවන්තොටුපළ සංවර්ධනය කරා ගෙන යාමට විශාල කැපවීමක් කරනවා. අපි දන්නවා බටහිර පර්යන්තයේ වගේම නැගෙනහිර පර්යන්තයේ මේ වෙනකොට වැඩ කටයුතු රාශියක් අවසන් කරමින් යනවා. ඒ මොනොත් අපිට දකුණු ආසියාවේ තියෙන ආර්ථිකයේ මරමස්ථානයක් හැටියට අපේ වරාය වගේම ගුවන්තොටුපළ ඉලක්ක කරමින් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. වගේම අපේ රටේ විශාල සංචාර කලාපයක් තියෙනවා. හැබැයි මේකෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි ඒ අයට අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් ඒ වගේම නැව් පැසෙන්ජර් නෞකාවල් ආරම්භ කරලා මේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගාල්ල වරාය ගත්තොත් අපි සංචාරක වරායක් හැටියට කේන්ද්‍ර කරගෙන සංවර්ධනය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කියන එකත් මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ නිසා අද අපේ අමාත්‍යාංශ වැසීසි යටතේ පිටිගරු ජනාධිපතිතුමා විශාල මුදලක් ලබා දීලා මේ රටේ ආර්ථිකයට ඍජුවම දායකත්වය ලබා දෙන වරාය ගුවන් සේවා අධිකාරී ඉදිරියට ගෙන යන්න නිමල් සිරිපාල ඇමතුමා කරන කැපවීමට මා එතුමාට ස්තුතිවන්ත වෙමින් ඒ සඳහා ප්‍රතිපාදන ලබා දීලා ඒ දොරපෙළ ඉදිරියට ගෙන යන්න කටයුතු කරපු ජනාධිපතිතුමාට මුදල් අමාත්‍යවරයා හැටියට මා එතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන සල්පය අවසන් කර බොහොම
ස්තුතියි. ස්තුති කරවීම ඇමතුමා මිලට ගරු අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 10ක කාලයක්.
ස්තුතියි මුලාසරණ මන්ත්‍රීතුමනි. අද දින අයවැය කාර්යක සභා අවස්ථාවේ සාකච්ඡාවට භාජනය වන්නේ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය. හිටපු සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමතිවරයා වශයෙන් මට මේ අවස්ථාවේදී වචන කීපයක් කතා කිරීමට අවස්ථාව ලැබී පිළිබඳව සතුටු වෙනවා. විශේෂයෙන්ම අපේ ලංකාවේ කවුරුත් දන්නවා වර්ග කිලෝමීටර් 65,000 තුල ගුවන් තොටුපළවල් 21ක් තියෙනවා. ජලාශාස්ත්‍රිත ගුවන් තොටුපළවල් ගුවන් යානා ගොඩ කුඩා ගුවන් යානා ගොඩ වැසිය හැකි ගංගන යාත්‍රාංගන 11කුත් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් 4කුත් සමග විශේෂයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2014 පුළුල් කිරීම සහ ඒ නවීකරණය කිරීම ආරම්භ කළා. නමුත් දැන් 2020 තමයි අවසන් කාණ්ඩ තීන්දුව වෙලා තිබුණේ. නමුත් ඒ ක්‍රියාත්මක වෙන්න බැරිුණා මේ රටේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක. දැන් වසර 10කට ආසන්න වෙලා තියෙනවා. තව විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. මේ විදිහට කවුරුත් දන්නවා වාර්ෂිකව මිලියන 6ක් පමණ මගී සංචාරකයන් මගින් හුවමාරු වෙනවා මේ ගුවන් තොටුපළේ. ඒ කියන්නේ මාසයකට ලක්ෂ 5ක පමණ මගින් ප්‍රමාණයක්. සාමාන්‍ය ලංකාවේ සංචාරකයන් වැඩිම ඇවිල්ලා තියෙන 2018 124ක් එහෙම බලද්දී 3/1ක් පමණයි සංචාරකෝ විදේශ සංචාරකයෝ ඇවිල්ලා තියෙන්නේ. ලාංකික සංචාරකයෝ සහ රටේ ජනතාව තමයි හුමාරු වෙලා තියෙන්නේ 3/2ක්ම. මෙම ගුවන් තොටුපළ විශේෂයෙන්ම විශාල ප්‍රශ්න රාශියක් දැන් ඇවිල්ලා තියෙනවා. දැන් මේවර අපි දැක්කා අයවැයෙන් විශේෂයෙන්ම ජාත්‍යන්තර ගුවන් තොටුපළක් සඳහා බිලියන 2ක් වෙන් කළ තියෙනවා හිඟුරක් වල. දැන් අපේ රට ඇතුලේ අභ්‍යන්තර ගුවන් තොටුපළවල් මේ 21 ඔක්කොම සමස්ත 21ක් තියෙද්දි මේ අභ්‍යන්තර ගුවන් තොටුපළවල් නවීකරණය කරනවා වෙනුවට ජාත්‍යන්තර තව ගුවන් තොටුපළක් ඇති කරන්න කුමක් නිසාද කියන එක මට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද දැන් අපි අපේ කාලේ යාපනයේ පලාලි ගුවන් තොටුපළ අපි නවීකරණය කළා. දැන් ඒකෙදි රාජ්‍ය අමාත්‍යවරයා කිව්වා වගේ ඒක රන්වේ එක මීටර 1200 පමණ තියෙන තව වැඩි කරන්න ඕනේ. ඉතින් ඒක වැඩි කරන්න ඉඩම් පවරගෙන ඒක කරන්න කරා නම් අපිට විශාල ගුවන් තොටු යානා ගොඩ ගස්සන්න පුළුවන්. දැන් තාම පලාලි ගුවන් තොටුපළේ මගින් 100කට වඩා අඩු කුඩා ගුවන් යානා විතරයි ගොඩ බස්සන්න පුළුවන්. රත්මලානෙත් මගින් 100ට වඩා අඩු ගුවන් යානා පමණයි ගොඩ බස්සන්න පුළුවන්. ඒ නිසා ඒ ගුවන් තොටුපළවල නවීකරණය කරන්න මේ මුදල් වෙන් කරුවා නම් ඒ හොඳයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම දැන් මේ බණ්ඩාරනායක ගුවන් තොටුපළේ දැන් දෙවෙනි රන්වේ එකක් අවශ්‍යතාවය ඒ දවස්වල ඉඳන්ම කිව්වා. මේ පිළිබඳ ශක්තිතාව වාර්තාත් ඇති කළා. දැන් දෙවෙනි ගුවන් ධාවනපතයක් ඇති කර යුත්තේ මොකද ලෝකයේ අයිකාව එකක් කියලා තියෙනවා. රටක් තුල සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් පටන් ගන්නවා නම් තියෙන ගුවන් තොටුපළේ ඉඳන් කිලෝමීටර් 160ක් සාමාන්‍ය හැතැම්ම 100කට එහා තමයි ගුවන් තොටුපළක් ආරම්භ කරන්න ඕනේ. ඉතින් මේ බණ්ඩාරනායක ගුවන් තොටුපළේ දෙවෙනි රන්වේ එකක් ආරම්භ යන්න දැන් අපි පැති දෙකක් අපි ශක්තිතාව වාර්තා ගත්ත මම දන්නවා එමෙතුමයි කරලා තියෙනවා. විශේෂයෙන්ම එහා පැත්තෙන් ගත්තොත් දැන් තියෙන මේ ධාවනපතේට මීටර 1200ක්වත් එහයින් තමයි අනිත් ධාවනපත ඇති කරන්න ඕනේ. ඉතින් මේක ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේ පැත්තේ BI එක තියෙනවා. මේ පැත්තේ ගන්න ගියොත් එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. අනිත් පැත්තේ ගත්තොත් ගුවන් හමුදාව ඒ වගේම පුද්ගලික නිවාස තියෙනවා. ඒකින්ද මේ බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීම ප්‍රශ්නය සහගත තත්වයක්. ඒකට මුදල් වෙන් කරොත් විශාල වශයෙන් විදේශ ආධාර ලබාගෙන ණය ලබාගෙන කෙරුවත් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙයි. කෙසේ වෙතත් මේ අභ්‍යන්තර ගුවන් තොටුපළ ඔබතුමා දන්නවා දැන් මත්තල ගුවන් තොටුපළ 2009 ආරම්භ කළේ. ඒ 2009 ආරම්භ කරලා ණයක් ගත්තා ඩොලර් මිලියන 247ක්. ඩොලරක ඒ දවස්වල රුපියල් 130යි. ඒක තමයි බිලියන 32ක්. බිලියන 32ක් ඒ ගුවන් තොටුපළට වීදම් වෙලා තියෙනවා. දැන් ඒ ගුවන් තොටුපළ සුදුවලිය බවට පත් වෙලා බණ්ඩාරනායක ගුවන් තොටුපළේ එන ආදායමෙන් තමයි ඒ ගුවන් තොටුපළ ණය ගෙවන්න වෙලා තියෙන්නේ. 2030 වෙනකන් ගෙවන්න තියෙනවා. 2030 වෙනකන් ගෙවන්න තියෙනවා. මාසෙකට සාමාන්යයෙන් වසරකට බිලියන 2.6ක් 2.7ක් ගෙවන්න ඕනේ. දැනට මේ වන විට 2013 මේක ආරම්භ කළා. 2019 ණය ආරක් 2010 පටන් අරන් 2013 අවසන් කරලා 2013 ඉඳන් ගුවන් යානා මෙහෙවන්න පටන් අරන් දැන් අවුරුදු 10ක් වෙනවා. මේ වන විට මත්තල ගුවන් තොටුපළේ පාඩුව බිලියන 56ක් වෙලා තියෙනවා. ඒතර ඒක හදන්න ගිහිල්ලා තියෙන බිලියන 32යි රුපියල් කෝටි 3200යි. දැනට පාඩුව බිලියන 56යි කෝටි 5600යි. 2030 වෙනකන් ණය ගෙවන්න ඕනේ. 2030 වෙනකම් මේක ගෙවුවාම මේකේ විශාල ප්‍රශ්න රටේ මේ බණ්ඩාරනායක ගුවන් තොටුපළෙන් එන ලාභෙන් තමයි මේක ගෙවන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් විශාල ප්‍රශ්නයක්. තව බණ්ඩාරනායක ගුවන් තොටුපළේ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා ගුවන් ගමන් පාලකවරු අසාමාන්‍යයෙන් අවශ්‍යතාවය 150ක් පමණ වෙනවා. මේ ගුවන් ගමන් පාලකවරු දැන් ඉන්නේ 80ක් පමණ. මේ 80 වෙනුත් දැන් මට දැනගන්න ලැබිලා තියෙනවා තවත් 10ක් විතර විදේශගත වෙන්න සූදානමින් ඉන්නවා කියලා. මොකද මේ ගුවන් ගමන් පාලකවරු දැන් ඇමෙතුමා මේ ළඟදී 50ක් විතර අලුතෙන් බදව ගත්තා. දැන් ඔවුන් පුහුණු වෙමින් යනවා. සාමාන්‍යයෙන් මූලික පුහුණුව ගන්න අවුරුද්දක් එකමාරක් විතර යනවා. සමස්ත පුහුණුව වෙන්න ඒ ක්‍රීඩා සෙන්ටර් එකේ වැඩ කරන්න පුළුවන් නම් අවුරුදු 5ක් 6ක් පුහුණු වෙන්න ඕනේ. ඒත් හැබැයි සාමාන්‍ය පුහුණුව වෙලා ඒක සහකාර මේ ගුවන් ගමන් පාලකවරයෙක් වශයෙන් පත් වේ ලැබිලා ඒක කරන්න සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක් විතර යනවා. දැන්ට ඉන්න 80 සාමාන්‍ය පැය 160ක් විතර මාසයකට මේක වැඩ කරන්න ඕනේ. ඔවුන් විශාල වැඩ කොටසක් කරනවා. ලංකාවේ තියෙන වැටුපත් එක්ක සාමාන්‍ය ලංකාවේ වැටුප රුපියල් ලක්ෂ 2යි ලක්ෂ 6 අතර තමයි තියෙන ලංකාවේ වැටුප. නමුත් විදේශවල මට ආරංචි දෝහා කටාරවල මේගොල්ලන්ගේ සාමාන්‍ය සහකාර ගුවන් ගමන් පාලකයෙක් වැටුප ලක්ෂ 15ක්. ඉතින් ලක්ෂ 15කට ඒගොල්ලෝ යනවා. දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නල තියෙන්නේ ලක්ෂ 2යි 6යි අතර වැටුපා වෙන්නේ. ඒකනොත් PAI tax එක එකහ ලක්ෂ 1.5ක් විතර කැපෙනවා. ඉතින් ඒගොල්ලෝ එතකොට මේ විදේශයේ යන එක වළක්වන්න බෑ. දැන් එතකොට මේ 150ක් අවශ්‍ය දැනට 80කින් මේක කරන්න ගියාම මේගොල්ලන්ගේ මහන්සි වෙනවා. පැය ගන්න වැඩියෙන් මහන්සි වෙනවා. එතකොට ගුවන් යානයක් තමන්ගේ අපේ රටේ තියෙන ගුවන් සීමාව අපේ රටේ වර්ග කිලෝමීටර් 65000 වගේ 20 ගුණයක් ගුවන් සීමාව තියෙනවා. ගුවන් සීමාවට ඇතුල් වෙලා අවස්ථාවේ ඉඳන් ගුවන් යානය ගොඩ බස්සන වෙනකොට ගුවන් යානයක් ගොඩ තොටුපළ ඉඳන් ඉහළට රංගලා අපේ ගුවන් සීමාව එහාට යනකොට මේ ගුවන් ගමන් පාලකවරු තමයි මේක පාලනය කරන්නේ. ඉතින් මේගොල්ලන්ට මානසික මනස ඉතා හොඳින් තියෙන්න ඕනේ. මහන්සියලා වැඩ කරන්න වෙ සිද්ධ වෙලා මේ අඩුවෙන් ඉන්දැද්දී මේ ගුවන් ගමන් පාලකවරු මේන්ට වැඩියෙන් වැඩ කරන්න වෙනවා. එතකොට මේක යම්කිසි සුළු ප්‍රමාද දෝෂයක් වුණොත් විශාල ආරක්ෂා පිළිබඳ විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මම ඔබතුමා ඉල්ලනවා විශේෂයෙන්ම මේ ගුවන් ගමන් පාලකවරුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න. මොන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම සමස්ත සේවකයන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් ප්‍රමාණයක් තියෙනවා. සමස්තයක 3900ක් මේ ගුවන් තොටුපළේ සේවය කරනවා. ඔවුන්ට සාමාන්‍යයෙන් වර්ෂ 3කට සැරයක් තමයි වැටුප් වැඩිවීම දෙන්නේ. අන්තිමට වැටුප් වැඩි වුණේ අපේ රජයේ කාලේ 2018 අපි වැටුප් වැඩිවීම කළා. ඒ ත්‍රිවාර්ෂික වැටුප් වැඩි කිරීම. ඊට දැන් 2024 ද මේ ලබන තව මාසිකෙන් 2024 අවුරුදු 6ක් අවුරුදු 6කින් වැටුප් වැඩි වෙලා නැහැ. ඔවුන් වැටුප් වැඩිවීමක් ඉල්ලනවා. දැන් මේ දවස්වල යම් කිසි නොසන්සුන්තාවයක පත්තර වෙලා තියෙනවා. දැන් 2023 වසරේ පළවෙනි මාස 9 ආදායම තියෙනවා බිලියන 26ක්. බිලියන 26ක් අපි ගුවන් තොටුපළේ ආදායම. අපිට දැනගන්න ලැබිලා තියෙනවා වර්ෂයේ අවසානයේදී ලාභය බිලියන 10ක් පමණ වෙයි කියලා. එතකොට මොවුන් දැන් බලාපොරොත්තු වෙන මේ වැටුප් වැඩිවීම දැන් අවුරුදු 6ක් අවුරුදු 3 3න් 3ට දෙන්න ඕන එක අවුරුදු 6ක් ගිහිලා තියෙනවා. ඉතින් 2024 වසරේවත් ඔවුන්ගේ මේ වැටුප් වැඩිවීම බලාපොරොත්තු වෙන එක ලබා දෙන්න කියලා මම එමෙතුමාගේ විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔවුන්ට දෙනවා බෝනස් එකක්. ඒ බෝනස් එකෙන් රුපියල් ලක්ෂයක මුදලක් දෙන්නේ. සාමාන්‍ය සිංහල අවුරුදු වලට ඒකෙන් 50,000ක් දෙනවා අත්තිකාරමක් වශයෙන්. ඒකත් දැන් ලබා දුන්නාට පස්සේ මම හිතනවා මේ වසර අවසානයේදී ඒක ලබා දෙයි. මොකද අපි ඒ කාලෙ ඉඳන්ම ඔබතුමා දන්නවා ඒක අපි දිගින් දිගටම ලබා දුන්නා. ඒ පිළිබඳ දැන් යම් යම් නොසන්තුන්තාව ඇවිල්ලා මේ දැන් මේ කාලේ තමයි වැඩිම සංචාරක එන්නේ. මේ සංචාරක එන අවස්ථාවේදී ගුවන් තොටුපළේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ විශේෂයෙන් මිල තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔබතුමාගෙන්
ඉල්ලා සිටිනවා විනාඩි 2ක් කාලයක්
කොටුවා යම් කිසි වැඩපිළිවෙළක් සකස් කරන්න. ඒ වගේම මම බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම. ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැන් කවුරුත් දන්නවා විශාල පාඩුවක් ලැබුණා. බිලියන 537ක් මුදල් අසතුරු මම තුනේ දැන්ට පාඩු වෙලා තියෙනවා මේ ගුවන් සමාගමේ සම්පූර්ණ සමස්ත පාඩුව. එතකොට වත්කම් වලට වඩා වගකීම් වත්කම් සමස්ත වත්කම් බලපුවාම ඊට වැඩිය වගකීම් තියෙනවා බිලියන 437ක්. එතකොට වත්කම් වලට වඩා වගකීම් බිලියන 437ක් තියෙද්දි මේක කොහොමද කාටවත් පුද්ගලික ආයතනයකට කාටවත් ලබා දෙන්නේ? මම දැක්ක මේ ළඟදී බාණ්ඩාගාර විසින් බිලියන 120 ගානක මුදලක් ලබා දීලා තියෙනවා. මේක දිගින් දිගටම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා 23ක් තියෙනවා. සියල්ලම කල්බදු තියෙන ගුවන් යානා. එතකොට මේ ගුවන් යානා දැන් මේ දවස්වල පහුගිය දිනවල අපි දැක්ක මේවා ප්‍රමාද වීම. ප්‍රමාද වීම නිසා මේ විශ්වාසය ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෙරෙහි තියෙන විශ්වාසය දැන් මිනිස්සු අතර නැතුව ගියොත් ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මොකද ශ්‍රී ලංකන් කියන සන්නාමය මේ රටේ ලෝකයේ හොඳ සන්නාමයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම. ඉතින් ඒ සන්නාමය පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා මේ විදිහට මේ තත්ත්වය ඇති වුණොත්. ඒ නිසා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඒක විශාල දූෂණ වංචා තිබිලා තියෙනවා. අපි දැක්ක කෝප් වාර්තාවේ අපි කෝප් කමිටුවේ ඉඳදී ඒ වාර්තා ලැබුණා. ඒ වාර්තාවල ඒවට වෙච්ච දෙයක් නැහැ. මොකද අපි දන්නවා මේ කෝප් කමිටුව වලින් ගන්න ඒවා කිසි තීරණයක් නැහැ. මොකද අපේ පාර්ලිමේන්තුවේ තියෙන ස්ථාවර නියෝග සාමාන්‍යය වෙනස් කරලා නීතිපතිවරයා අධිකරණ ඇමතිවරයා ඒ වගේම මේ අමාත්‍යාංශ නිලධාරීන් සහ කතානායකතුමා සමග සාකච්ඡා කරලා මේ කෝප් කවපාවලින් එන විගණන වාරාසනේ දූෂණ වංචාවලට මේ පාර්ලිමේන්තුව හරහා නීතිපතිවරයාට යොමු කරලා නීතිපතිවරයා හර නඩු දාලා යම් කිසි දඬුවම් කිරීම වැඩපිළිවෙළක් කෙරුවේ නැත්නම් මේව කරලා වැඩක් නැහැ. හැමදාම අපි කතා කරනවා සාමාන්‍ය කෝප් කමිටු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒකේ තියෙනවා සාමාන්‍ය සති දෙක තුනක් ඇතුළත ඇමතිවරයා ගැන මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන උනේ ඒවා සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙත් මේ තිබිච්ච ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු වුණු අක්‍රමිකතා ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒවා එහෙම දැන් යට ගිහිල්ලා තියෙනවා. ඒවා කරපු අය දැන් ගැන ආරංචියක්වත් නැහැ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් ඉදිරියේදී මම හිතනවා ඇමතිතුමා කරගද වර්තමාන ජනාධිපතිතුමා ඒක පෙන්눔 කරන්නේ
නැහැ.
දූෂණ වංචාවලට අපි තිත තියනවා කියලා. හැබැයි ඒක පෙන්눔 කරන්නේ නැහැ. මොකද පෙන්눔 කරන්නේ නැති බව අපි දැක්ක ඊයේ පෙරදා මේ ක්‍රිකට් අතුරු කමිටු වාර්තාව අතුරු කමිටුව පත් කරපු අවස්ථාවේ විගණන වාර්තාව පිළිබඳ සභාගත කරපුවාම අන්තිමට ඇමතිවරයා ගෙදර අතුරු කමිටුවත් ගෙදර පාලක කමිටුව තියෙනවා. ඉතින් ඒ තත්ත්වයකට ඇතුල් වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතන්නේ මේ ආණ්ඩුව යටතේ නම් එහෙම වෙයි කියලා. කෙසේ වෙතත් ඇමතිවරයා දක්ෂ ඇමතිවරයෙක්. මොකද ඇමතිවරයා පාර්ලිමේන්තුවට ආපු දවස ඉඳන් ඇමතිවරයා. හැම ආණ්ඩුවකම ඇමතිවරයෙක් නිසා ඔබතුමාට ඉතින් මේ ඉතා දක්ෂ පළපුරුදු ඇමතිවරයෙක් නිසා මේ ගුවන්තොටුපළ ගුවන් සේවා සමාගම ඒ සිවිල් ගුවන් සේවා අධිකාරියෙක් තියෙන ප්‍රශ්න ශ්‍රී ලංකන්
ගර්මන්තුමා ඔබතුමාගේ කාලය
අවසානයි.
ඉස්සති ගර්මන්තුමා මීළඟ ගරු නිමල් සිරිපාද සිල් ඇමතිතුමා ඔබතුමාට විනාඩි
විශේෂයෙන්ම
ගරු ආචාර්ය බන්දුර ගුණාධර මෙන්තුමා
අර මගේ කතාවේදී පොඩි වැරදීමක් වෙලා තියෙනවා. හැන්සාඩ් වාර්තාවේ නිවැරදි කරන්න මේ අමාත්‍යාංශ දෙකේ වෙන්කල මුදල රුපියල් බිලියන 258යි වැය කරලා තියෙන මුදල 136යි ඇමති කාර්යාලයට. ඒ අනුව වියදම් කරලා තියෙන මුදල වෙන්කල මුදලින් 152යි 17යි කියලා සඳහන් කරපු එක වැරදීමක්. ඒක නිවැරදි කිරීමට කාරුණික වෙන්න.
හරි ගරුතුමා එක ටේබල් කරන්න.
මූලාසනාරූප සභාපතිතුමනි මාගේ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අපේ හිතවත්
අභිසිංහ මැතිතුමාගේ කතාවෙන් පස්සේ අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍යංශය වරාය ගුවන් සේවා ඇතුළු අනිකුත් ආයතන පිළිබඳව කතා කිරීමට ලැබීම ගැන සතුටුයිනවා. පළමුවෙන්ම කියන්න ඕනේ එතුමාට ශ්‍රී ලංකා ගුවන් සේවයේ සිදුවුණු අක්‍රමිකතාවයන් පිළිබඳව සියල්ල යට ගැහිලා තිබුණේ. නමුත් මම මේ අමාත්‍යවරයා වශයෙන් පත් වුණායින් පස්සේ මම මුලින්ම සභාපතිතුමාට කිව්වේ එයාබස් සමාගම ශ්‍රී ලංකා ගුවන් සේවයේ CEOට පගා දීපුවෙක් ගැන වහාම පියවර ගන්න ඕන කියලා. ඒ අනුව අපි එංගලන්තයේ නීතිජ්ඤ සමාගමට බාර දීලා අපි දැන් එයාබස් සමාගමට එරෙහිව ආබිට්‍රේෂන් එකක් පටන් ගෙන තියෙනවා. එයාබස් සමාගමෙන් මේ පගා දීලා මේ කරපු වැඩ පිළිබඳව වහාම හොයලා ඒකට සඳහා වන්දි අය කරගන්න ඕන කියලා. ඊළඟට එහි හිටපු CEO පිළිබඳව ඒකත් යට ගැහිලා තිබුණේ. CID එකට පැමිණිලක් කරලා තිබුණා. දැන් මම ආවයින් පස්සේ තමයි CID එක දැන් බලපෑ මම කියලා දැන් කොටුව මහේස්ත්‍රාත් උසාවියේ B report එකක් ෆයිල් කළා තියෙන නිසා ඔබතුමාට කියන්න කැමති ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ඒ සිදුවෙච්ච ඒ විශේෂ කොමිෂන් සභාවේ සිදුවෙච්ච එළිදරව් කරපු කාරණා පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ප්‍රශ්න කළා. එතුමාට කියන්න කැමති අපි ඒ පිළිබඳව අවශ්‍ය පියවර දැන් ගනිමින් පවතිනවා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ගරු සභාපතිතුමනි මම පටන් ගන්නට කැමති අපේ හිතවත් තිස්සත්නායක මැතිතුමා බොහොම තුලනාත්මක ලෙස අපේ ගුවන් ක්ෂේත්‍රයත් ඒ වගේම නායක ක්ෂේත්‍රය ගැනත් කතා කරයි ගැන මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කියන්නට ඕන මොකද්ද අපේ සැලැස්ම. අපේ සැලැස්ම ලෝකයේ දැන් වරායවල් ගත්තොත් එහෙම මේ දියුණු සිංගප්පූරුව ගැන කියනවා, අපි ඩුබායි ගැන කියනවා, ඉන්දියාව ගැන කියනවා. මම මේ ළඟදී ඉන්දියාවේ මැරිටයිම් සමිට් එකට ගිය වෙලාවේදී මුන්ද්‍රා වරායට ගියා. මුන්ද්‍රා වරාය එංගලන්තයේ මේ ඉන්දියාවේ ආණ්ඩුවට අයිතියක් නෙවෙයි, ආණ්ඩුවට අයිති වරායවල් එකක්වත් නැහැ. දැන් ඒ කොන්සෙප්ට් එක දැන් ලෝකයෙන් තුරන් වීගෙන යනවා. වරායවල් ගුවන්තොටු පොළවල් මේවා රජයේ පාලනයෙන් මිදෙන්නට ඕන. රජයේ පාලනයෙන් ඉඳලා මේවා දියුණු කරන්න පුළුවන් කියලා හුඟක් අය හිතනවා. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. වර්තමාන ලෝකයේත් එක්ක අපි ඉදිරියට යන්න නම් මොකක්ද ඉන්නම් අපේ ප්‍රතිපත්තිය? රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්තිය තමයි නියම ගැළපෙන ප්‍රතිපත්තිය. රාජ්‍ය ආයතන පුළුවන් තරම් දුරට බිස්නස් වලින් අයින් වෙලා ව්‍යාපාර කටයුතු වලින් අයින් වෙලා ඒවා පෞද්ගලික අංශයට අපි බාර දෙන්නට ඕන. ඒ අනුව ඒ ප්‍රතිපත්තිය අනුව අපි දැනටමත් කොළඹ වරාය තුල අපි අදානි සමාගමල දීලා තියෙනවා, චීන සමාගමල දීලා තියෙනවා, අපේ ටර්මිනල්ස් දෙකක් තියෙනවා ECT එක. විශේෂයෙන්ම නැගෙනහිර පර්යන්තේ වැඩ කටයුතු සඳහා විශාල මුදලක් අපි කොහෙන්වත් ණය මුදල් අරගෙන නැහැ. ECT එකට අපි ණය මුදල් අරගෙන නැහැ. වරායෙන් උපදවන මුදල් වලින්ම තමයි අපි මේ ආයෝජනය කරන්නේ. ආයෝජනය කළා මේ පුළුල් කිරීමට කටයුතු කරනවා. නමුත් අපි මේ පර්යන්ත වලට අමතරව අපි දැන් WCT ඒ කියන්නේ අදානි සමාගමට දීලා තියෙන ඒ කොටස අල්ලලා තවත් කොටසක් තියෙනවා. දැන් ආසියානු සංවර්ධන බැංකුවෙන් අපිට ඩොලර් මිලියන 5ක් එයි ශක්තිතා ආදීන්ට අපිට ලබා දීලා තියෙනවා. ඊට පස්සේ මම නම් කියන්නේ ඒක අපිට ආණ්ඩුවෙන් කරන්න ඕනේ නැහැ. අපි තවත් ආයෝජකෙක් හොයාගන්න ඕනේ. ආයෝජකයෙක් ඇවිල්ලා ඒ වැඩේ කරන්න ඕනේ. ඒ පමණක් නෙවෙයි, අපේ වරාය දියුණු කිරීම සඳහා අපේ ප්‍රොජෙක්ෂන්ස් අනුව අපිට පේන්නේ ඉදිරියට තවත් මේ බහලුම් ප්‍රති අපනයනය කිරීමේ වැඩ කටයුත්ත දැන් කෙමෙන් 1981 ඉඳන් මේ දක්වා දියුණු වෙලා තියෙනවා. ඒක වැටිලා නැහැ. නමුත් අපි ඒවා ආකර්ෂණය කරගන්නට ඕන. අපිට දැන් චිත්තගොන් වල ඉඳන් ඉනේවා සිංගප්පූරු වලට ගිහිල්ලා මෙහෙට ඇවිල්ලා තමයි යන්නේ. අපි කෙලින්ම චිත්තගොන් වල ඉඳන් මෙහෙට ගේන්න මම ඉන්දියාවට ගිය අවස්ථාවේදී මම බංග්ලාදේශ ඇමතිවරයා සමඟ සාකච්ඡා කරා. බංගලාදේශයට මට යන්න අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවේදී සාකච්ඡා කරලා අපි දැන් ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා. තවත් විශේෂයෙන්ම මම කියන්න කැමති නෝත් පෝට් ඩිවලොප්මන්ට් අපි උතුරු ඒ සංවර්ධන මේ වරායේ උතුරු ප්‍රදේශයේ කරන සංවර්ධනේ තවත් ටර්මිනල්ස් හතරක් අපිට හදන්න පුළුවන්. මම නම් කියන්නේ ඒ ටර්මිනල් හතරම අපි පෞද්ගලික අංශයට බාර දෙන්න ඕනේ. එතකොට අපිට ආයෝජනයක් ගෙන ගන්න පුළුවන්. ඒ අය එක අපේ රාජ්‍ය අංශය තරම් කරන්නට ඕනේ. පෞද්ගලික අංශයේ පැයකට කන්ටේනර් 38ක් බානකොට අපි බාන්නේ 18යි නැත්තම් 20යි. ඉතින් මේ තියෙන අත්දැකීම් අරගෙන අපි නිවැරදි දේ අපි තෝරාගත යුතුයි. ඒ නිසා අපිට ඉතාම පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා මේ වරායවල් සංවර්ධනය කිරීම පිළිබඳව. මම කියන්නට කැමති ගරු සභාපතිතුමනි, මම මේ අමාත්‍යංශයට බාරගත්තයින් පස්සේ ගාලු වරාය පාඩු ලබන වරායක් විතර දැන් එක ලාභ ලබනවා. ත්‍රිකුණාමල වරායේ පාඩු ලබන වරායක් මං ගන්නකොට දැන් එක ලාභ ලබනවා. කංකසන්තුරේ වරාය අපි හැදුවා මිලියන 570ක් වියදම් කළා KKS එක හැදුවා. දැන් බෝට්ටු ගමනාගමනේ සිදු වුණා. එතන ප්‍රශ්නේ තියෙන්නේ අපිට එකතකින් අප්පුඩි ගහන්න බෑ. මොකද බෝල්ටු ගමනාගමනයේදී ඉන්දියාවේ සහයෝගය අවශ්‍යයි. ඉතින් ඉන්දීය රජය පොළොන්දු වුණා ඒ අය මේ බෝල්ටු සේවය සඳහා ඒ අවශ්‍ය නෞකා තේරීමේ කටයුත්ත ඉන්දීය රජය තමයි බාරගත්තේ. අපි කිව්වා ඕන කෙනෙක් තෝරගෙන අපිට මේ ඔට්ටු හෙටේවන්න. ඒ ක්‍රියාවලිය ටිකක් ප්‍රමාදයි ඒ පැත්තෙන්. මම හැමදාම ඒක ගැන මතක් කරනවා. ඊළඟට අපි දැන් කලේමන්නාරම අපේ තිබුණු ඒ පෝට් එක දැන් ඒක අපි හදීමේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒකත් අපි මම ඊයේ පෙරේදා කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා පෞද්ගලික ආයෝජකෙක් එනවා නම් ඒ සඳහා පාරදෘශ්‍ය භාවයෙන් යුක්ත ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කටයුතු කරා. ඉතින් ඒ නිසා අපි වරාය ක්ෂේත්‍රයේ ගත්තොත් එහෙම වරාය මේ සංවර්ධනයේ ජාතික ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් අපි ලබලා දීලා තියෙනවා. වරායි අපි බිලියන 19ක් පමණ මේ දක්වා අපි අවුරුදු අපි ලාභාංශ ලබාගෙන තියෙනවා. බිලියන 5ක් අපි දීලා තියෙනවා භාණ්ඩාගාරයට. තවත් බිලියන 5මාරක් ඉන්කම් ටැක්ස් කියවලා තියෙනවා. සේවක සුබසාධනය සඳහා ඇල්කොහොල් සේවක සුබසාධනය සඳහා විශාල මුදලක් වැය කරනවා. තුන් වේල කන්න දෙන තැනක් තියෙනවද? කෙටි ආහාර වේල දෙනවා, දවල් කෑම දෙනවා. දවල් කෑම එකක් අපි ගණන් බැලුවා රුපියල් දැන් 425ක් වෙන දවල් කෑම එක දවල් කෑම වේලකට. ඉතින් ඒ නිසා බෙහෙත් දෙනවා, සුබසාධන කටයුතු කරනවා. ඉතින් ඒ නිසා අපි සේවක අයිතිවාසිකම් ගැන අපි අමතක කළා නෑ. ඒ නිසා මං කියන්නට කැමති අපි සෑම අංශයක් පිළිබඳවම ඉතාම අවධානයකින් යුතුව අපි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම මේ නාවුක ක්ෂේත්‍රයේ වරායවල් දියුණු කිරීම අපිට අත්‍යවශ්‍යයි. හැබැයි දියුණු කිරීමේදී අපි ඉන්ටර්නැෂනල් කම්පිටිටිව්නස් එක කියන්න ඕනේ. අන්තර්ජාතික වශයෙන් අපිට තරඟයක් තියෙනවා. අපි ඩුබායි එක තරම් කරන්න ඕනි, සිංගප්පූරු එක තරම් කරන්න ඕනි, මුන්ද්‍රා වරායක තරම් කරන්න ඕනි, ඉන්දියාවේ වරායක තරම් කරන්න ඕනි, චිතගොන් වරායක තරම් කරන්න ඕනි. ඒ තරම් කරන්න නම් අපේ කාර්යක්ෂමතාවය වැඩි කළ යුතුයි. කාර්යක්ෂමතාවය වැඩි කිරීම තුළින් තමයි අපිට මේ ආයෝජන වලින් නිසි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි ගරු සභාපතිතුමනි, දැන් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පිළිබඳව කිව්වා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පිළිබඳව අපිට කියන්න තියෙන්නේ කාලාන්තරයක් තිස්සේ එකතු වෙච්ච නව ණය කන්දරාවක් තියෙනවා. අපිට මේ ප්‍රතියුගත කිරීම ඇරෙන්න වෙන මගක් නැත. ඒ ක්‍රියාවලිය ආරම්භ කළා තියෙනවා. දැන් ඒක ප්‍රීබිඩ් මීටින් එක පහුගියදා පැවැත්වුණා. ආයෝජකින් 6-7 දෙනෙක් ඇවිල්ලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒක මම නෙවෙයි හැන්ඩල් කරන්නේ, ඒක සම්පූර්ණයෙන්ම ට්‍රෙෂරි එකකින් හැන්ඩල් කරන්නේ භාණ්ඩාගාරේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් ප්‍රතියුගත කරන්න. මොකද මේ නැවත ගොඩ ගැනීමට නම් විශාල කැපිටල් ඉන්ජෙක්ෂන් එකක් අපි දෙන්න ඕනේ. විශාල ප්‍රාග්ධන මුදලක් මේ යාලයින් එකට අපි දාන්න ඕනේ. එහෙම නැතුව මේ ගොඩ ගන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ කාර්යය කරන්න පුළුවන් වෙයි කියලා. අනිත් එක මේ ඩිලේ වෙන එක මේ ප්‍රශ්න මේ ගැන අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට විතරක් අපිට දොස් පවරන්න පුළුවන් කමක් නැහැ. ජාත්‍යන්තර වශයෙන් අපිට අලුත් ගුවන් යානා කොහෙන්වත් ගන්න පුළුවන් කමක් නැහැ. අලුත් ගුවන් යානා අපිට බද්දට ගන්න පුළුවන් කමකුත් නැහැ. අපි පස් හැරයක් විතර ගුවන් යානා ගැනීම සඳහා ඉදිරිපත් කරත් අපිට ඒ සඳහා හොඳ ප්‍රතිචාර ආවේ නැහැ. ඉතින් මේක තමයි යථාර්ථය. ඉතින් ඒ නිසා ටික කාලෙකට මේ තත්ත්වය අපිට ඉවසා දරාගෙන ඉන්නට සිදුවේ. දායශ්‍රී ජයසේකර මැතිතුමා හැමදාම අහනවා මේ ප්‍රශ්නය. මොකද්ද මේ ඉංජිනේර්ස්ලාගේ ප්‍රශ්නය. ඉංජිනේර්ස්ලාගේ ප්‍රශ්නය විසඳන්න විතරක් නෙවෙයි, මම ස්තුතිවන්ත වෙනවා අපේ යාලංකා සභාපතිතුමාට. එතුමා මම අපේ ලේකම්තුමා සියලු දෙනාම මේ ප්‍රශ්නේ විසඳීමට සුවිශේෂී වෙහෙසක් ගත්තා. පයිලට්සට අපි දුන්නා 115% ප්‍රොඩක්ටිවිටි ලෙවල්ස් එකක්. ඒ කියන්නේ විශේෂයෙන්ම පලදායිතාවය මත පදනම් වුණු පලදායිතාවය වැඩි කළොත් 115% දෙනවා. ඒ අනුව තමයි ඔය 140,000 පයිලට් පඩිගන්නේ. අපි ඒ වගේම ඉලෙක්ට්‍රික් මිකැනික්ස්ට අපි 130% වැඩි කිරීමක් කරා. අපි ඉංජිනේර්ස්ටත් කිව්වා ප්‍රොඩක්ටිවිටි බේස් වෙච්ච ක්‍රමවේදයකට එන්න කියලා. ඒගොල්ලෝ කැමති නැහැ. ඉතින් පයිලට්ස්ට පුළුවන් නම් ප්‍රොඩක්ටිවිටි වලට ලින්ක් වෙච්ච පඩි වැඩිවීමක් ගණගන්න. ඇයි බැරි ඉංජිනේර්ස්ටත්? ඉතින් ඒ නිසා මෙතන තමයි නැත්නම් අපි ඒක දීමට අකමැත්තක් නැහැ. නමුත් ඒ අය බොහොම දැඩි ලෙස මේ ප්‍රතිපත්තියෙම ඉන්නවා. ඒකත් කියන්නට ඕන. ඉතින් ඒ වගේම දැන් කිව්වා දැන් මේ අපේ ගුවන් නියමුව නැහැ කියලා. ගුවන් නියමුව දැන් 200ක් විතර ඇප්ලයි කරලා තිනවා එන්න. එහෙම ප්‍රශ්නයක් අපිට නැති බව ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ වගේම ඒ මොනා වුණත් අපේ සීට් ඔකියුපන්සි එක 80% විතර තියෙන එක ධනාත්මක තත්ත්වයක්. විශේෂයෙන්ම මම කියන්නට ඕන දැන් අපේ ගුවන් තොටුපළ පිළිබඳව අපේ ගුවන් තොටුපළ පිටතින් යම් යම් ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද ජයිකා අපිට ලෝන් එක සස්පෙන්ඩ් කරපු නිසා, තාවකාලිකව අත්හිටවපු නිසා අර බාගෙට හතපු ගොඩ නැගිල්ල හිමොක් පේන්න තියෙනවා. නමුත් ඒකෙත් අපි දැන් පුළුවන් තරම් මුදල් දීලා එය කරගෙන යනවා. නමුත් ජයිකා එක අපිට පොරොන්දු වෙලා තියෙනවා ණය ප්‍රතිව්‍යුගත කිරීමෙන් අනතුරුව අනිවාර්යයෙන්ම ඔවුන් මේ සඳහා ආධාර දෙනවා කියලා. ඒ නිසා අපිට ජපානය තරහ කරගෙන බෑ. ජපානය බොහොම කැමැත්තෙන් ඉන්නවා අපිට මේ ණය මුදල් ලබා දෙන්න. ඒ නිසා හැබැයි ජපානය අපිට ලබා දුන්නේ නැත්නම් මේ සඳහා වෙනත් විකල්ප යෝජනා මාළඟ තියෙන බවත් කියන්නට කැමතියි. ඉතින් ඒ නිසා ඒ වැඩ කටයුත්තත් අපි ඉටු කරගෙන යනවා. විශේෂයෙන්ම උතුරේ ජනතාව කාලාන්තරය ඇතිස්සේ ඉල්ලා හිටියා මධුර ආසිය සමග සම්බන්ධතා ඇති කරගන්නට. ඒ අනුව අපි අපේ වියදමින් අපි පලාලි ගුවන් තොටුපළ හදලා දුන්නා. නමුත් අපිට රන්වේක හදන්න තව බිලියන 16ක් ඕන. පොඩි ගානක් නෙවෙයි, බිලියන 16ක් ඕන රන්වේක. දැන් අපි ඒ සඳහා ඉන්දියාවෙන් මුදල් ඉල්ලා හිටියත් අපිට තාම ලැබුණේ නැහැ. ණය ප්‍රතිව්‍යුහත කිරීමේ ප්‍රශ්නේ නිසා වෙන්න ඇති. එහෙමනම් අපි පෞද්ගලික ආයෝජකයක් දැන් කැඳවීමේ අභිලාෂ කැඳවීමේ කාර්යය දැන් අපි ආරම්භ කරලා තිනවා. KKS වලටත් එහෙමයි. ඉන්දියාව ණය මුදලක් දුන්නා, නමුත් ඒක ඔපරේටිව් වෙන්නේ නැහැ. ඒ නිසා අපි පෞද්ගලික ආයෝජකයන් ඉන්නවා නම් KKS සඳහාත් අපි ඒ කටයුත්තම කරන්න යන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. එසේම අපේ පලාලි ආපෝට් එකේ අපිට මිලියන 12ක ලාභයක් අපි ලබාගෙන තියෙනවා. කුඩා ගුවන් යාන ආවත් අපි බොහොම සකසුරුවමින් ඒ වැඩ කටයුතු කළා. ඒ කටයුත්තත් අපි ඉෂ්ට කරගෙන යනවා. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්නට කැමති, මම අපේ ගුවන් තොටුපළ සමාගමේ සභාපති චන්ද්‍රසිරි මැතිතුමාට විශේෂ ස්තුතියක් මේ වෙලාවේ කරන්නට කැමති. එතුමා සුවිශේෂ නායකත්වයක් ලබා දීලා මේ ගුවන් තොටුපළ ඉතාම ලස්සන ගුවන් තොටුපළක් නෙවෙයි, නවීන ගුවන් තොටුපළක් කිරීමට මගේ උපදෙස් අනුව කටයුතු කළා තියෙනවා. ඒ අනුව අද ලෝකයේ ඕනෑම ගුවන් තොටුපළක තියෙන නවීන යන්ත්‍ර උපකරණ, රාඩා යන්ත්‍ර, මේවා ඔක්කොම ATM සිස්ටම්ස්, මේ සියල්ලම අපි හවි කරලා තියෙනවා. තව අපිට තියෙන්නේ පිදුරු තලාගල රාඩායක අලුතෙන් දාන්න විතරයි. ඒ සඳහාත් අපි ටෙන්ඩර් එක දීලා අවසානයි. ඒ නිසා අපේ ගුවන්තලය සුරක්ෂිත ගුවන්තලයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු අප විසින් කරලා තියෙනවා. ඒ වගේම අපි ගුවන් පාලකවරුන්ගේ ප්‍රශ්නේ විසඳුවා ඔවුන්ට වැඩිපඩි ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ජනවාරි මාසේ ඉඳන් ඔවුන්ට ඒ වැඩි පඩියත් අපි ලැබෙනවා. නමුත් මේ ගුවන් පාලකවරු නිෂ්පාදනය කිරීම අර කොත්තු රොටියක් හදන වගේ අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා යම් කාල පරිච්ඡේදයක් අවශ්‍යයි. අපි ග්‍රැජුවේට්ස් මේ සඳහා අපි මේ බඳවා ගන්න ඕනේ. 638ක් ගෙනල්ලා අපිට 50ක් තෝරගන්න බැරි වුණා. මොකද කොමියුනිකේෂන් ස්කිල්ස් තියෙන්න ඕනේ. නිකන් ග්‍රැජුවේට් කෙනෙක් වුණා කියලා බෑ. ගුවන් යානාවේ යන ගුවන් නියමුවා සමග කතා කරන්නට පුළුවන්, ඔහු කතා කරන දේ තේරුම් ගන්නට පුළුවන් කෙනෙක් අපි තෝරා ගන්නට ඕනේ. ඒක නිසා මේ හිතන විදියට තමයි හිතනවා ඇයි වැඩිපුර හදන්නේ නැත්තේ කියලා. එහෙම හදන්න පුළුවන් කමක් නැහැ. හදන්න ඒ නියම අය අපි තෝරා ගන්න ඕනි. නමුත් ඒ තෝරා ගැනීමේදී අපිට ප්‍රමිතිය කවදාවත් අඩු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේ කණ්ඩායම උරුම තවත් කණ්ඩායමක් අපි අනිවාර්යයෙන්ම ඒ සඳහා බඳවා ගන්නා බවත් ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් මීට අමතරව විශේෂයෙන්ම කියන්නට ඕන අපේ ගුවන් තොටුපළේ ධාරිතාව. දැන් විශේෂයෙන්ම ගුවන් තොටුපළ පිළිබඳව ප්‍රශ්න කීපයක් ඇහුවා. එකක් තමයි අර ඩියුටි ෆී ෂොප්ස් පිළිබඳ ප්‍රශ්නය. අපි ඩියුටි ෆී ෂොප්ස් ලබා දුන්නේ යම් මගීන් ප්‍රමාණයක් එන අවස්ථාවක. දැන් ඒ මගී ප්‍රමාණය අඩු වුණාම තාමත් ඒ මගී ප්‍රමාණය රීච් වෙලා නැහැ. ඒ නිසා තමයි සභාපතිතුමා ඇතුළු මණ්ඩලය එයාට නමුත් අපි ඒ අයගෙන් එන රොයලිටි එක අපි අඩු කළා නැහැ. ඒ අය 100ට තමන්ගේ ටර්න් ඕවර් එකෙන් 143ක් ගෙවනවා. ඒක ලෝකයේ අනිත් ගුවන් තොටුපළවල තියෙන ඩියුටි ෆ්‍රී ෂොප්ස් දිහා බැලුවම විශාල මුදල් ප්‍රමාණයක්. ඒකත් කියන්නට ඕනේ. ඉතින් ඒක නිසා අපිට අර මල නොතරා රොන් ගන්නවා වගේ අපිට ආයෝජකෙක් ආවා කියලා එයාගේ බෙල්ලමිරි කළා අපිට සල්ලි ගන්න පුළුවන් කමක් නැහැ. ආයෝජකයාටත් මුදල් ඉපීමේ අවස්ථාවක් සලසලා තමයි අපිට මේ ලබා ගන්න ඕනේ. මං හිතනවා එතනදී කිසිම අසාධාරණයක් සිදු වෙලා නැහැ. මං හිතන්නේ අර උපසභාපති කෙනෙකුට අපි මේ රෙස්ටෝරන්ට් එකක් දුන්නා කියලා කිව්වා. එහෙම දීලා නැහැ. මම අපි උපසභාපති කෙනෙකුට හිටියපු කිසිම කෙනෙකුට දීලා නැහැ. රෙස්ටෝරන්ට් එකක් දීලා තියෙනවා. යම් සමාගමකට ඒ රෙස්ටෝරන්ට් එක තුන් සැරයක් අපි පත්තරේ දාලා ඉල්ලුවා මේකට එන්න කියලා. කවුරුත් ආවේ නැහැ. නැති අවස්ථාවේදී තමයි අන්සොලිසිටඩ් ඔෆර් එකක් උඩ ඉවැලුවේට් කරලා අපිට මාසෙකට ලක්ෂ 16ක් අපිට ලැබෙන ආකාරයට අපි ඒ රෙස්ටෝරන්ට් එක දීලා තියෙන කියලා මට සභාපතිතුමා වාර්තා කරා. ඉතින් ඒ නිසා අපි ගුවන් තොටුපළ පිළිබඳව අපිට ආඩම්බර වෙන්නට පුළුවන්. අපේ අශෝක ආභේෂික මැතිතුමා කිව්වා ගුවන් තොටුපළට දෙවෙනි සෙකන්ඩ් රන්වේ එකක් අවශ්‍ය නැහැ. සෙකන්ඩ් රන්වේ එකක් කරන්න ගියොත් ලොකු සමාජ ප්‍රශ්නයක් ඇති වෙනවා. පල්ලි කඩන්න වෙනවා, ගෙවල් කඩන්න වෙනවා. ඊට පස්සේ අපිට වෙන ඕකේ පැටලිලා ඉන්නවා මිසක් අපිට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. නමුත් අපි බැලුවා මේ පිළිබඳ සංගණනයක් කළා. අපේ දැන් දවසකට ලෑන්ඩින් ඇන් ටේක් ඔෆ් එන්නේ 38යි දවසකට එක රන්වේකේ. මුම්බයි ගුවන් තොටුපළේ 80ක් කරනවා. මුම්බයි ගුවන් තොටුපළේ 3 රන්වේ එකයි. ඉතින් අපිට තියෙන්නේ මේ කාර්යක්ෂමතාවය වැඩි කරගෙන මේ රන්වේ එක පාවිච්චි කිරීම සඳහා වැඩපිළිවෙලක් සිවිල් ගුවන් සේවා අධිකාරිය හදලා දීලා තියෙනවා. මේ රන්වේකෙත් 80ක් අපිට 80ක් ගුවන් වාර දවසකට කරන්න පුළුවන් වෙන ආකාරයකට. ඒ වගේම විශේෂම මත්තල ගැන විශාල විවේචන තිබුණා. නමුත් දැන් මගේ මේ කාල සීමාව තුළදී මම මත්තල පාඩුව 130කින් විතර අඩු කරගෙන තියෙනවා. නමුත් දැන් අපි ඊට පස්සේ ප්‍රසිද්ධ දැන්වීම් දැම්මා. ආයෝජකෙන් එන්න කිව්වා. දැන් ආයෝජක ඇවිල්ලා ඉන්නවා. දැන් මං හිතන්නේ එන සතියේ වෙනකොට අපිට ඒ ආයෝජනය අපිට ෆයිනලයිස් කරගන්න අවසන් කරන්න පුළුවන් වෙයි. අපි බලාපොරොත්තුව අවුරුදු 30කට පමණ සම්පූර්ණයෙන්ම එයාපෝර්ට් එකේ මැනේජ්මන්ට් එක බාර දෙන්න. ඒ සඳහා සාර්ථක ප්‍රතිඵලයක් ලැබේ කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු අපි කරනවා. විශේෂයෙන්ම අපේ ගාල්ල වරාය අපිට තවමත් හදාගන්න බැරි වුණා. මොකද ගාල්ල වරායේ ගැඹුරු මදි. ඒ නිසා අපිට ලොකු ඩ්‍රෙජින් එකක් කරලා තියෙනවා. පස් වැලි අයින් කරලා බ්‍රේක් වෝටර් එකක් හදන්න එකට එක්සත් ජනපද ඩොලර් මිලියන 150ක් පමණ යනවා. ඒ සඳහාත් ආයෝජකයන් ලබා ගැනීම සඳහා අපි වැඩ කටයුතු රාශියක් දැනට කරගෙන යන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ ක්ෂේත්‍ර තුළ අපි ඉතාම සාධනීය ලෙස වැඩ කටයුතු රාශියක් අප විසින් කරලා තියෙන බව කියන්න කැමතියි. ඒ වගේම අපේ නැව් සංස්ථාව ගැන කියන්න ඕන. නැව් සංස්ථාවට නැව් දෙකයි තියෙන්නේ. නමුත් දැන් අද නැව් සංස්ථාව නැව් දෙකෙන් විතරක් ආදායම් බලාපොරොත්තු වෙන්නේ නැතුව වෘත්තීය සමිතිත් එක්ක එකතු වෙලා පාලන අධිකාරියත් එකතු වෙලා ආයතනෙන් ආයතනයට ගිහිල්ලා ඉතාම ආදර්ශමත් විදියට අපිට බිස්නස් හොයාගෙන ඇවිල්ලා නැව් සංස්ථාවේ ආදායම වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම JCT ඔයිල් බැංකුවත් ඒ ආකාරයෙන්ම 2021 අපිට මිලියන 65ක ආදායමක් ලබා දීලා තියෙනවා. ප්‍රොෆිට් එකක් 2022 මේ දක්වා මිලියන 245ක ආදායමක් ලබා දීලා තියෙනවා. ඒ නිසා අපේ මම සතුටු වෙනවා අපේ ආයතන කිසිවක් අපිට බරක් නෙවෙයි. ඒ වගේම ගුවන් සේවා අධිකාරිය අපිට බිලියනයක් පමණ ආදායමක් ලබා දීලා තියෙනවා. ගුවන් සේවා අධිකාරිය විශේෂයෙන්ම අන්තර්ජාතික අයිකා වූ නීති රීති වලට අනුව සිදුවිය යුතු නෛතික වෙනස්කම් අපේ නීතිය තුළ කිරීම සඳහා කළ යුතු වැඩ කටයුතු වලින් 90%ක් පමණ අපි දැන් ඉවර කරලා තියෙනවා. ඒ නිසා ඒ වගේම අයිකා වූ කියන සංවිධානය අපේ එයාපෝට්ස් ඇවිල්ලා බලනවා, ඒවට ලකුණු දෙනවා, ඒ වගේ ප්‍රමිතිය තක්සේරු කරනවා. අපි 97%ක් පමණ ලකුණු අරන් තියෙනවා මේ අයිකා ඕඩිට් එකෙන්. ඒ නිසා අපිට අපේ එයාපෝට්ස් පිළිබඳව ඉතාම සතුටු වෙන්නට පුළුවන් ඒ ආකාරයෙනුත්. එසේම විශේෂයෙන්ම දැන් අර පයිලස ගැන කියපු නිසා කියන්නට ඕන, මේ දක්වා පයිලස 9 දෙනයි මේ ටික අස්වෙලා ගිහිලා තියෙන්නේ. අලුතෙන් 5 දෙනෙක් ගත්තා, තව 4 දෙනෙක් ජොයින් වෙන්න ඉන්නවා, තව 37 දෙනෙක් අපිට ඇප්ලිකේෂන් දාලා තිනවා මේකට එකතු වෙන්න කැමතියි කියලා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳ කිසි කෙනෙක් බිය විය යුතු නැහැ. පයිලට්ලා ඔය කියන විදිහට අපිව දාලා යන්නෙත් නැහැ, අපි යට යන්න කියන්නෙත් නැහැ. දැන් එයාට හොඳ පඩිනඩි බොහොම අමාරුවෙන් හරි අපි ලබා දෙනවා. ඒ නිසා ඒවා ලබාගෙන තමන්ගේ දරු පවුල් සමග ලංකාවේ ජීවත් වෙලා තමන් නිදහස් අධ්‍යාපනය ලබාගත්ත මේ රටට සේවය කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඒ වගේම අන්තර්ජාතික නාවික සංවිධානය IOM එකට මට යන්න හම්බුනේ නැහැ. මේ මාසේ 29 වෙනිදා තිබුණේ විනාඩියයි 29 වෙනිදා තිබුණේ. නමුත් විශේෂයෙන්ම මම කියන්නට ඕන මගේ නාවික ලේකම් කාර්ය අධ්‍යක්ෂතුමා යවුවා. අපි ඉතාම ක්‍රියාකාරී ලෙස ඒ සඳහාත් අපි පාර්ටිසිපේට් වෙනවා. ලොජිස්ටික් සෙන්ටර් ගැන ඔබතුමා කිව්වා, මං කියන්නට ඕන ඒක සම්පූර්ණයෙන්ම ප්‍රොකියුමන්ට් ප්‍රොසීජරට අනුව තමයි අපි කරලා තියෙන්නේ. කැබිනට් මණ්ඩලයේ නෙගෝෂියේටින් කමිටි එකට බලය දුන්නා මේ ආයෝජකයා යන්නේ නැතුව. මෙහෙම ආයෝජකෙක් අපි කීප වතාවක් ඔය ඉඩම් පිළිබඳව අපි දැම්ම ආයෝජකෙට එන්න කියලා ආවේ නැහැ. මේ ආයෝජකයා හඳවා ගැනීමට අවශ්‍යයි ලොජිස්ටික් සෙන්ටර් එක අවශ්‍යතාවය සැලකිල්ලට අරගෙන තමයි මේ කටයුත්ත කරේ කියලා කියමින් ඉංගුරාක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගැන බිලියන 2ක් අපි දීලා තිනවා මූලික වැඩ කටයුතු සඳහා. බිලියන 2කින් අනිත් ඒවා කරන්න පුළුවන් කමක් නැහැ. එයාපෝට් එක හදන්න ගොඩක් සල්ලි ඕන. නමුත් අපි හිතනවා ඉංගුරාක්ගොඩටත් ගුවන් තොටුපළක් අවශ්‍යයි කියන එක. ඉතින් ඒ නිසා අපි ඒ වැඩ කටයුත්තත් ඒ ප්‍රදේශයේ ජනතාවට ඒ ප්‍රදේශයේ දියුණු කිරීමට අවශ්‍ය කියන පදනම මත තමයි අපි කටයුතු කරන්න කියලා ප්‍රකාශ කරමින් තවත් මන්ත්‍රීවරු මතු කරන ප්‍රශ්න වලට අද දිනේ අවසානයේදී මම විනාඩි 5ක් අරගෙන උත්තර දෙන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු ඇමතුමා. මෙන්න ගරු සෙල්වරාසා ගජේන්ද්‍ර මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 9ක කාලයක් තියෙනවා.
அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இன்றைய தினம் ஊடகம் மற்றும் கப்பல் துறை விமான சேவை தொடர்பான விவாதத்திலே நாங்கள் ஈடுபட்டு கொண்டிருக்கின்றோம். இந்த சந்தர்ப்பத்திலே இந்த ஊடகத்துறை தொடர்பாக நான் சில விடயங்களை நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். கடந்த நீண்டகால பகுதியிலே வடக்கு கிழக்கு ஒரு யுத்த பிரதேசமாக இருந்த காரணத்தினால் எங்களுடைய ஊடகவியலாளர்கள் மிக மோசமான பாதிப்புகளை சந்தித்திருக்கின்றார்கள். அவ்வாறு பாதிப்புகளை சந்தித்திருக்கின்ற ஊடகவியலாளர்களுடைய தொழிற்சார் தகமைகளை விருத்தி செய்வதற்கு பாரியளவான வேலைத்திட்டங்கள் முன்னெடுக்கப்பட வேண்டியிருக்கின்றது. ஆனால் போர் முடிந்து 14 ஆண்டுகள் கடக்கின்ற போதும் கூட வடகிழக்கு தமிழ் ஊடகவியலாளர்களுடைய ஆற்றலை விருத்தி செய்கின்ற, அவர்களுடைய தொழில்சார் தகமைகளை விருத்தி செய்கின்ற, அவர்களுடைய தனிப்பட்ட அவர்களுடைய குடும்ப சூழல்களை முன்னேற்றுகின்ற அடிப்படையிலான செயல்பாடுகள் ஆக்கப்பூர்வமாக எதுவுமே முன்னெடுக்கப்பட்டிருக்கவில்லை. ஆகவே இந்த சந்தர்ப்பத்திலே வடக்கு மாகாணத்திலே யாழ்ப்பாண பல்கலைக்கழகத்தில் இருக்கக்கூடிய ஊடக கற்கை நெறி ஊடாக வடமாகாணத்தில் இருக்கக்கூடிய அல்லது வடகிழக்கில் இருக்கக்கூடிய ஊடகவியலாளர்களுடைய தொழில் தகமையை விருத்தி செய்கின்ற டிப்ளோமா கற்கை நெறிகள் அந்த பல்கலைக்கழகத்தினாலே முன்னெடுக்கப்பட்டு வருகின்ற நிலைமையிலே அந்த பல்கலைக்கழகத்திலே மிக கடுமையான வளப்பற்றாக்குறைகள் நிலவுகின்றது. அந்த வளப்பற்றாக்குறைகளை நிவர்த்தி செய்வதற்குரிய ஏற்பாடுகளை இந்த ஊடக அமைச்சு செய்வதற்கு முன்வர வேண்டும். ஏனென்று சொல்லி சொன்னால் அது கல்வி அமைச்சின் கீழ் பல்கலைக்கழகங்கள் நிர்வகிக்கப்படுவதாக இருந்தாலும் கூட வடக்கு கிழக்கு ஊடகவியலாளர்களுடைய நலன்களை கருத்தில் கொண்டு அவர்களுடைய தொழில் திறமைகளை தகமைகளை அபிவிருத்தி செய்கின்ற ஒரு நோக்கத்தோடு இந்த பல்கலைக்கழகத்தில் இருக்கக்கூடிய ஊடக கற்கை நெறி அலகினை அபிவிருத்தி செய்வதற்கு ஊடக அமைச்சு ஆக்கப்பூர்வமான நடவடிக்கைகளை எடுக்க வேண்டும். அந்த வகையிலே யாழ்ப்பாண பல்கலைக்கழகத்தினுடைய ஊடக கற்கை நெறி பிரிவுக்கு ஒரு மீடியா யூனிட் ஒன்றை அமைப்பதற்காக, மீடியா கொம்ப்ளெக்ஸ் ஒன்றை அமைப்பதற்காக கடந்த 3 வருடங்களாக அவர்களால் கோரிக்கைகள் முன்வைக்கப்பட்டிருக்கின்றது. அந்த கோரிக்கைகள் இதுவரைக்கும் சாத்தியமாகவில்லை. ஆகவே அதற்கு அவர்கள் 454 மில்லியன் ரூபா மதிப்பிலான ஒரு மீடியா கொம்ப்ளெக்ஸ் ஒன்றை கட்டுவதற்குரிய கோரிக்கைகளை முன்வைத்திருக்கின்றார்கள். ஆகவே தயவுசெய்து அந்த விடயத்தை கருத்தில் கொண்டு ஊடக அமைச்சு அந்த பல்கலைக்கழகத்திற்கு அந்த மீடியா கொம்ப்ளெக்ஸை அமைத்துக் கொடுப்பதன் மூலமாக வடக்கு கிழக்கில் இருக்கக்கூடிய ஊடகவியலாளர்களை மேம்படுத்துகின்ற செயல்பாடுகளுக்கு ஒரு மிகப்பெரிய ஒரு பங்கை ஆற்ற முடியும் என்பதனை இந்த இடத்திலே நான் சுட்டிக்காட்டிக் கொள்ள விரும்புகின்றேன். அடுத்து ஊடகவியலாளர்களுக்காக 2021 ஒரு காப்புறுதி திட்டம் ஒன்று அறிமுகப்படுத்தப்பட்டது. ஆனால் 2022 பிற்பாடு அந்த காப்புறுதி திட்டம் செயல்பாட்டில் இல்லாத காரணத்தினால் ஊடகவியலாளர்கள் பெருமளவு பாதிப்புகளை சந்தித்திருக்கின்றார்கள். ஆகவே அவர்களுடைய நலனை கருத்தில் கொண்டு அந்த காப்புறுதி திட்டத்தை தொடர்ந்து நடைமுறைப்படுத்துவதற்கு உரிய அமைச்சு சரியான நடவடிக்கைகளை எடுக்க வேண்டும் என்று நான் இந்த இடத்திலே கேட்டுக்கொள்ள விரும்புகிறேன். அதேபோன்று அசிடிசி என்கின்ற ஒரு புலமை பரிசில் திட்டம் மூலமாக ஊடகவியலாளர்கள் தங்களுடைய கற்கை நெறிகளை தொடர்வதற்கான ஒரு புலமை பரிசில் கொடுப்பனவு ஒன்று மேற்கொள்ளப்பட்டிருக்கின்றது. அதனுடைய முதலாவது கட்ட கொடுப்பனவு 2022 வழங்கப்பட்ட போதிலும் கூட 2 கட்ட கொடுப்பனவுகள் எதுவும் வழங்கப்படாத காரணத்தினாலே அந்த ஊடகவியலாளர்கள் அந்த திட்டத்தின் கீழ் தெரிவு செய்யப்பட்டு 1 கட்ட கொடுப்பனவை பெற்றுக்கொண்ட ஊடகவியலாளர்கள் பெருமளவான பாதிப்புகளை சந்தித்திருக்கின்றார்கள். ஆகவே அவர்களுடைய நலனை கருத்தில் கொண்டு அந்த 2 கட்ட கொடுப்பனவுகளை தொடர்ந்து வழங்குவதற்குரிய நடவடிக்கைகள் மேற்கொள்ளப்பட வேண்டும் என்று நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். இதே நேரத்திலே கடந்த யுத்தகால பகுதியில் ஊடகவியலாளர்கள் மீதும் ஊடக நிறுவனங்கள் மீதும் பெருமளவான வன்முறை சம்பவங்கள் மேற்கொள்ளப்பட்டிருக்கின்றது. அந்த வகையிலே வடக்கு கிழக்கிலே படுகொலை அல்லது இலங்கையிலே படுகொலை செய்யப்பட்ட ஊடகவியலாளர்கள் 45 பேரிலே 43 பேர் தமிழர்களாக இருக்கிறார்கள். இவர்களுக்குரிய நீதி இன்னமும் கிடைக்கவில்லை. இது தொடர்பான ஒரு நீதி விசாரணை உரிய முறையிலே முன்னெடுக்கப்படாத நிலைமையிலே தொடர்ந்தும் ஊடகவியலாளர்கள் ஒரு தொடர்ச்சியான ஒரு அச்சுறுத்தல் சூழலுக்குள் இருந்து கொண்டிருக்கின்றார்கள். குறிப்பாக சிரச ஊடகம் மீதும் யாழ்ப்பாணத்திலே உதயன் பத்திரிகை மீதும் திட்டமிட்ட தாக்குதல்கள் பல தடவைகள் மேற்கொள்ளப்பட்டிருக்கின்றது. உதயன் பத்திரிகை மீது 37 தாக்குதல்கள் கடந்த காலத்திலே 39 தாக்குதல்கள் நடைபெற்றிருக்கின்றன. உதயன் ஊடகவியலாளர்கள் பணியாளர்கள் உட்பட 7 பேர் படுகொலை செய்யப்பட்டிருக்கின்றார்கள். இந்த படுகொலையோடு சம்பந்தப்பட்டவர்கள் சுதந்திரமாக நடமாடுகின்றார்கள். அவர்களுக்கு எந்தவிதமான தண்டனைகளும் வழங்கப்படவில்லை. இந்த நிறுவனங்களுக்கு ஏற்படுத்தப்பட்ட இழப்புகளுக்கு எந்தவிதமான இழப்பீடுகளும் வழங்கப்படவில்லை. இப்படிப்பட்ட ஒரு சூழலிலே
தொடர்ந்தும் பணியாற்றுகின்ற ஊடகவியலாளர்கள் இன்றும் பயங்கரவாத தடை சட்டத்தின் கீழ் அடிக்கடி விசாரணைகளுக்கு கொழும்புக்கு அழைக்கப்படுகின்ற சம்பவங்கள் நடைபெறுகின்றது. இது ஊடக சுதந்திரத்தை முழுமையாக நசுக்குகின்ற ஒரு செயல்பாடாகவே அமைந்திருக்கின்றது. ஆகவே இந்த செயல்பாடுகள் உடனடியாக நிறுத்தப்பட்டு ஊடக சுதந்திரம் உறுதிப்படுத்தப்பட வேண்டும். என்னென்று சொன்னால், இந்த ஒரு நாட்டினுடைய முன்னேற்றத்திலே ஊடகத்தினுடைய பங்களிப்பு என்பது மிக முக்கியமானது. இந்த ஆட்சியாளர்கள் மட்டத்தில் நடைபெறக்கூடிய ஊழல்கள், மோசடிகள், பக்கச்சார்பு போன்ற தன்மைகளை வெளிப்படுத்துகின்ற செயல்பாடுகளிலே அது சார்ந்த தொழிற்சங்கங்கள் ஈடுபடுகின்ற பொழுது, அவர்களுக்கு எதிராக மிக மோசமான அடக்குமுறைகள் பிரிவைக்கப்படுகின்ற பொழுது, அல்லது அடக்குமுறைக்கு உள்ளாகிற மக்கள் போராட முற்படுகின்ற பொழுது, அவர்களுக்கு எதிராக அடக்குமுறைகள் பிரிவைக்கப்படுகின்ற பொழுது, அதற்கு எதிராக அந்த உண்மைகளை வெளிக்கொண்டு வருகின்றவர்களாக ஊடகவியலாளர்கள் தான் பணியாற்றுகின்றார்கள். ஆகவே அது ஆளுங்கட்சியினராக இருக்கலாம், எதிர்கட்சியினராக இருக்கலாம், அப்பாய் பொதுமக்களாக இருக்கலாம், அனைத்து தரப்பினருடைய நலன்களுக்காகவும் செயல்படுகின்றவர்களாக ஊடகவியலாளர்கள் இருக்கின்ற பொழுது அவர்களுடைய செயல்பாடுகளை தொண்டைக்குழியிலே நசுக்குவது போன்று கொடிய பயங்கரவாத தடை சட்டத்தின் கீழ் அவர்கள் விசாரணைக்கு அழைக்கப்படுவது என்பதும் அச்சுறுத்தப்படுவது என்பதும் உடனடியாக நிறுத்தப்பட்டு அவர்களுடைய சுதந்திரம் உறுதிப்படுத்தப்பட வேண்டும் என்று இந்த இடத்திலே நான் கேட்டுக் கொள்ள விரும்புகின்றேன். கடந்த காலத்திலே சில ஊடகவியலாளர்கள் சிறைகளிலே அடைக்கப்பட்டு மோசமாக பழிவாங்கப்பட்டிருக்கிறார்கள். குறிப்பாக சக்தி ஊடகத்திலே, சக்தி சிரச ஊடகத்திலே பணியாற்றிய ஸ்ரீரங்கா அவர்கள் ஒரு பிரபலியமான ஒரு ஊடகவியலாளர், ஒரு மிக திறமை மிக்க இலங்கையிலேயே முன்னணி ஊடகவியலாளர்களில் ஒருவராக சொல்லப்படக்கூடிய ஸ்ரீரங்கா அவர்கள் அவருடைய அந்த ஊடக தொழில் காரணமாக ஆளும் தரப்பினருக்கு எதிராக முன்வைத்து வந்த குற்றச்சாட்டுகள் தொடர்பாக, குறிப்பாக இந்த கால்பந்து சம்மேளனம் தொடர்பாக அங்கே இருந்திருக்கக்கூடிய ஊழல் விடயங்களை அவர் வெளிப்படுத்திய காரணத்திற்காக அவர் திட்டமிட்டு பழிவாங்கப்பட்டிருக்கிறார். அவர் 11 ஆண்டுகளில் அவர் இழைத்ததாக சொல்லப்பட்ட ஒரு குற்றச்சாட்டு தொடர்பாக கைது செய்யப்பட்டு, அவருக்கு கைது செய்யப்பட்ட பிற்பாடு வேண்டுமென்று அவர் மீது 5 வழக்குகள் தாக்கல் செய்யப்பட்டு 8 சிறைகளிலே அடைக்கப்பட்டிருக்கின்றார். அவருக்கு எதிராக உயர்நீதிமன்றத்திலே ஒரு உயர்நீதிமன்ற நீதிபதி நிரந்தரமாக இருக்கத்தக்கதாக சட்டமாதவியர் திணைக்களத்தினால் வேறு இடங்களில் இருந்து நீதிபதிகள் அங்கே கொண்டுவரப்பட்டு அவருடைய வழக்கு கையாளப்படுகின்றது. அதேபோன்று வவுனியாவில் இருக்கக்கூடிய சட்டமாதவியர் திணைக்கள அதிகாரிகள் இருக்கத்தக்கதாக கொழும்பிலிருந்து சட்டமாதவியர் திணைக்கள அதிகாரிகள் சென்று அங்கே வழக்கை கையாளுகின்ற ஒரு நிலைமை இருக்கின்றது. இது ஒரு திட்டமிட்ட ஒரு அரசியல் பழிவாங்கலாகவே இருக்கின்றது. அறகலைய போராட்டத்தை அவர் தூண்டினார் என்றும், ரணிலுடைய வீட்டை அவர் கொளுத்தினார் என்றும் அப்பட்டமான பொய்கள் அவர் மீது சுமத்தப்பட்டிருக்கின்றது. இது ஊடகவியலாளர்கள் மீது, குறிப்பாக தமிழ் ஊடகவியலாளர்கள் சொன்னால் அவர்கள் எப்படிப்பட்ட உயர் தகமைகளை கொண்டிருந்தாலும் நீங்கள் அவர்களை பழிவாங்குவதற்கு எந்த தயக்கமும் இல்லாமல் இதையும் செய்வீர்கள் என்கின்ற ஒரு நிலைமையை தான் இங்கே இது வெளிப்படுத்தி நிற்கின்றது. ஆகவே இந்த நிலைமைகளுக்கு முற்றுப்புள்ளி வைக்கப்பட வேண்டும் என்பதை வலியுறுத்திக் கொண்டு, அடுத்ததாக பருத்தித்துறை தபாலகம் ராணுவத்தினுடைய கட்டுப்பாட்டிலே இருக்கின்றது, அந்த தகவலகம் விடுவிக்கப்பட வேண்டும் என்று 3 வருடங்களாக நாங்கள் கோரி வருகின்றோம். இன்று வரை அது விடுவிக்கப்படவில்லை. 2 பிறப்பு காணி விடுவிக்கப்பட்டது. அதற்குள்ளும் ராணுவத்தினர் தாங்கள் இப்பொழுது புதிய கட்டிடத்தை கட்டி வைத்திருக்கின்ற காரணத்தினாலே தபாலகம் இடம்பெயர்ந்து இயங்கிக் கொண்டிருக்கின்றது. ஆகவே அந்த தபாலகத்தை விடுவிப்பதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொண்டு, இறுதியாக ஒரு விடயத்தோடு முடிக்கின்றேன். யாழ்ப்பாணத்திலே மயிலிட்டி துறைமுகம் இன்று துறைமுக அதிகார சபையினுடைய கட்டுப்பாட்டிலே இருக்கின்றது. கௌரவ துறைமுக அமைச்சர் அவர்களே, அந்த துறைமுகம் ஒரு மீன்பிடி துறைமுகம். அந்த துறைமுகத்தை, மீன்பிடி துறைமுகத்தை அபிவிருத்தி செய்வதற்காக பொறுப்பெடுக்கப்பட்டது. நான் முடிக்கிறேன். அந்த பொறுப்பெடுக்கப்பட்டது, அபிவிருத்தி செய்யப்பட்ட பிற்பாடு அது யாழ் மாவட்ட கடத்தொழில் சங்கத்திடம் கையளிக்கப்படும் என்று வாக்குறுதி யாழ்ப்பாணம் கச்சேரி ஊடாகவும் மற்றும் பல்வேறுபட்ட அரசியல் பிரமுகர்கள் ஊடாகவும் வந்து வழங்கப்பட்டதன் காரணமாகத்தான் அந்த மீனவர்கள் அந்த துறைமுக அபிவிருத்திக்காக துறைமுக அதிகார சபையிடம் கையளித்தார்கள். அவ்வாறு கையளிக்கப்பட்ட துறைமுகம் இன்று அபிவிருத்திக்கு பிற்பாடு அந்த மீனவர்களிடம் கையளிக்கப்படாமல், அது 100% அந்த மீனவர்களுடைய பயன்பாட்டில் இல்லாமல், தென்னிலங்கையில் இருந்து செல்கின்ற பெரும்பான்மை இனத்தவர்களுடைய பயன்பாட்டில் மட்டும் இருக்கின்றது. ஆகவே அந்த துறைமுகத்தை மீண்டும் அந்த பிரதேசத்து கடத்தொழில் சங்கத்திடம் கையளிப்பதற்கு நீங்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டு என்னுடைய கருத்துக்களை நிறைவு செய்கிறேன். தலைமை தாங்கிய உறுப்பினருக்கு நேரம் தந்தமைக்கு நன்றியை தெரிவித்து விடைபெறுகிறேன். நன்றி.
கரு மந்திரித்துமா, கரு சாந்த் பண்டார அமைத்துமா.
மந்திரித்துமா கேப்பு வெள்ளட்டுத்துறை தபால் காரியாலய சம்பந்தவ அப்படி சாக்காச்சாக்கள்ல தீர்ணாக்கான பலாபுறுத்தேனோ விசேஷம் அப்பத்துமா பரபதல் பிரகாஷாக்கரா மே உத்துறை மாத்தியவேதின் ஆண்டு ஹட்டியட ரஜே ஹட்டியட பரபதல் விதியட ஹிம்சா பீடாக்கரனோ கேல மைதா வக்கீமே கியனோ மேரட்டை அத்திகரு ஜனாதிபத்துமாவத் அகமத்துமாவத் வர்த்தமான ஆண்டு உத்துறைவாத் தகுனவாத் கிசிம மாத்தியவேதியை கூட்ட அனவசிய தர்ஜன பலப்பேம் මරණ තර්ජන හෝ එහෙම නැත්නම් ඔය නීත්‍ය අනුකූලව අනවශ්‍ය විදියට බලපෑම් කරන්නේ නැහැ. ඒ අය කරන ලද ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔවුන්ට ඒ අධිකරණ ක්‍රියාවලියට ගිහිල්ලා තියෙන්නේ. ඒක මේ ආණ්ඩුවෙන් කරන එකක් නෙමෙයි. පරිල ගන්න එපා ගරු මන්ත්‍රීතුමා. උතුරත් දකුණත් කියලා මාධ්‍යවේදීන් වෙන් කරන්නේ නැහැ. සමස්ත මාධ්‍යවේදීන්ට රජය සමානව සලකනවා.
සුදීකරු ඇමතුමා